ආරම්භයේදී යෝජනා පිළිබඳව දැනුම් දීම
සභානායක කතානායකතුමනි පසුගිය රැස්වීම සතියේ පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාව විසින් එකඟ වූ පරිදි දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත
අංක 1 සහ 2 ආරම්භ යෝජනා 2
ආරම්භයේ එනම් ඒ යෝජනා දෙක ඉදිරිපත් කළා මේක ඉදිරිපත් කරන
සභාවේ
කතාවේ ලබා ගැනීම සඳහා
සභාවේ කංගද
කතානායකතුමනි අද දින 1, 2, 3 ඉදිරිපත් කරනවා සමයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල සහ 2023 පෙබරවාරි 21 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන් තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපරභාග 5:30 දක්වා විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්නේ නොවීම සහ පාර්ලිමේන්තුවේ කල් තැබිය යුතුය.
2.
ආයි 2. න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 4 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විධානවලින් නිදහස් විය යුතුය.
සභායකකද?
ආයි. ගරු කතානායකතුමනි පසුගිය රැස්වීම සතියේ පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාව විසින් එකඟ වූ පරිදි දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා නියමිතව තිබුණත් දූෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධන රේඛීය අමාත්‍යාංශ විසින් සූදානම් කර අවශ්‍ය පරිවර්තන කටයුතු කරමින් පවතින බැවින් සංශෝධන භාෂා ත්‍රිත්වයෙන් ලැබී අදාළ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සාකච්ඡා කර පාර්ලිමේන්තුවට වාර්තා කරන තෙක් විරුද්ධ පක්ෂයේ එකඟ නම් සභාවේ අවසරය ඇතිව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් දෙකම අද දින දෙවැනි වර කියවීමේ විවාදය පවත්වා වෙනත් ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම යෝග්‍ය බව යෝජනා කරන්න කැමැති.
ඔව් විපක්ෂ නායකතුමා.
ඒකට එකඟ වෙන්න කැමැති අපි එක කොන්දේසියක් මත මම හිතන්නේ මේ දූෂණ විරෝධී පනත පිළිබඳව ඒ සාකච්ඡාව අද දවසට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. ඒකේ කමිටි ස්ටේජ් එක අල්ටිමේට් වෝටින් එක එන්නට පෙර තවත් දිනයක් හෝ දෙකක් ඒක පිළිබඳව වාදයක් විවාදයක් අවශ්‍යයි. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමති බිස්නස් කමිටි එකකදී අපි සූදානම් වෙනවා පාර්ලිමේන්තු කාලසටහන. පාර්ලිමේන්තු කාලසටහනේ සූදානම් වුණා දූෂණ විරෝධී පනත. එතකොට මට පේන්නේ රජයේ සූදානමක් නැතුව තමයි මේ දූෂණ විරෝධී පනත පිළිබඳව මේ අද කාලසටහනට අතුල් කරලා දෙන්නේ. මං කියන්නේ ඉදිරියට මේිට වැඩිය වඩාත් විධිමත්ව වගකිව යුතු ආණ්ඩුවක් හැටියට හැසිරෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ අනපනත් ඉදිරිපත් කරන්නට පෙර දැන් සැලසුම් කරලා තිබුණා ඊයේ දවසේ ඕවර්සයිට් කමිටි එකට දාලා අද මේ පනත පිළිබඳ වෝට් එකක් ගන්න ඩිබේට් එකකින් පස්සේ මම දකින්නේ ඒක අමනෝඥ ක්‍රියාවක් හැටියට. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඉදිරියේදී පාර්ලිමේන්තු වැඩ කටයුතු පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරනකොට මේිට වැඩිය වඩාත් විධිමත්ව කටයුතු කරන්න කියලා.
ඔව් කිරියල්ලා මැතිතුමා.
දැන් අත් වශයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ මේ බිස්නස් කමිටි එක රැස්වෙන්න කලින් ඕවර්සයිට් කමිටි එකේ වැඩ අවසන් කරලා තියෙන්න ඕනේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා බිස්නස් කමිටි එක රැස්වෙන්න කලින් ඕවර්සයිට් කමිටි එකේ වැඩ අවසන් කරලා තියෙන්න ඕනේ. දැන් මේ පනත ඊයේ තමයි ඕවර්සයිට් කමිටි එකට දාන්න හදලා තියෙන්නේ. නමුත් මං හිතන්නේ ඒ සභාපතිතුමා මං හිතන්නේ මේ විරුද්ධ වෙලා තියෙනවා. මොකද සංශෝධන සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. අපි සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මම කියන්නේ බිස්නස් කමිටි එකට එනකොට ඒ කමිටු වල අවසන් කරලා
තියෙනවා. නායකතුමා සහ සංවිධායකතුමාගේ අදහස් වලට අනුව අපි හෙට නෑ තපරක් ඉන්න දැන් හෙට දිනේදී අපි ඊළඟ සැසිව මේ පාර්ලිමේන්තු වාරය සඳහා බිස්නස් කමිටි එක රැස් වෙනවා. එතෙන්දී අපිට පුළුවන් දින ගන්න තීන්දුව කළා ඒක ගන්න අර ඒ වගේම මේ සෙක්ටරල් ඕවර්සයිට් කමිටි එකෙන් පස්සේ බිස්නස් කමිටි එකට ගමු න්‍යායපත්‍ය සකස් කරන එක. That definitely.
යොන් සෙනරත්නතුමා.
යුක්තිගරුක හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවෙත යොමු කරන ලද දූෂණ විරෝධී පනත් කෙටුම්පත. ඊයේ දින එනම් 23/6 දින දීර්ඝව සාකච්ඡා කරමින් සංශෝධන කිහිපයක්ම යෝජනා කළ අතර තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට තීරණය කරන ලදී. ඒ සම්බන්ධව මා ඔබතුමාට දන්වා සිටි අතර පනත සම්මත වීමට පෙර ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි.
සභානායකතුමා එක දිගටම යෝජනා ටික
ඉදිරිපත් කරා. කථානායකතුමනි, මම දැන් ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ විරුද්ධතාවයක් නැති නිසා සහ අපි එකඟ වෙච්ච ආකාරයට ඊළඟ සැසිවාරයේ සම්බන්ධයෙන් බිස්නස් කමිටියකදී තවදුරටත් සාකච්ඡා කළා අවශ්‍ය කාල වේලාව ලබා ගැනීමට හැකියාව තිබෙන නිසා, ඒ වගේම පරිවර්තන භාෂා ත්‍රිත්වයෙන්ම ආංශික අධීක්ෂණ කාර්ය සභාවට ඉදිරිපත් කළා. ඒක අනුමැතිය අරගෙන ඊළඟ දින දෙක විවාදයට සූදානම් කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ගරු ජෝන්සුරන් ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපතිතුමාගේ යෝජනාවද සලකා බලමින් අපි එකට එකඟත්වය ප්‍රකාශ කරනවා. ඒ අනුව එක අද දිනට නියමිත කටයුතු වල එක දූෂණ විරුද්ධ පනත් කෙටුම්පත් දෙවන වර කියවීම, දෙක අපරාධ විඳිතයන් සහ සාක්ෂිවරුන් සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පිළිපැත්ත දෙවැනි වර කියවීම සහ සිවිල් නඩු දාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරන
අංක 4 විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ නව පනත් දෙකක් සහ සංශෝධන පනත් කෙටුම්පතක් විදිහට තුනක් මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව මුලින්ම මම සඳහන් කරන්නට ඕන දූෂණ විරෝධී පනත් කෙටුම්පත, මේක දීර්ඝකාලීන ව්‍යායාමයක්. 2004 එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අපි අත්සන් කරලා දැන් අවුරුදු 19ක් ගත වෙලා තිබෙනවා. අපි 2015 මේ පනත් කෙටුම්පත සම්පාදනය කරන්න කටයුතු සිදු කළා, ආරම්භ කළා. නමුත් අපිට ඒක අවසන් කරගන්න බැරි වුණා. 2018 වෙනකොට පනත් කෙටුම්පතක් සම්පාදනය වෙලා තිබුණා. නැවතවතාවත් ගිය අවුරුද්දේ මැයි මාසයේ නව රජයක් පිහිටුවීමෙන් පසුව අපි එම දූෂණ විරෝධී පනත් කෙටුම්පත වැඩි දියුණු කරලා නොයෙකුත් විශේෂඥන්ගේ උපදෙස් ලබාගෙන විශේෂඥ කමිටුවක් පත් කරලා අපි සම්පාදනය කරන්න කටයුතු කරා. ඒ පනත් කෙටුම්පත අද දිනේදී ප්‍රශ්නයක් මතු කළා. මේ සංශෝධන සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත් කෙටුම්පත දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව සංශෝධන ගණනාවක් අපිට යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් සංශෝධන මාලාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා ගරු කථානායකතුමනි, ඊයේ දිනේදී ආංශික කාරක සභාව පවත්වන වෙලාව වෙනකොට මේ පිළිබඳව අපිට පූර්ව එකඟතාවයකට එමේ අවස්ථාවක් තිබුණේ නැහැ. කාලය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඒක නිසා අපි දැන් අද එකඟ වෙලා තිබෙනවා. අද දිනේ මේ පිළිබඳව විවාදය ආරම්භ කරලා මින් ඉදිරියට එළඹෙන දින සතියේදී පාර්ලිමේන්තු සතියේදී එක දිනයක් හෝ දෙදිනක් හෝ පක්ෂ නායකතුමන්ලා එකඟ වන ආකාරයට මේ විවාදය පවත්වගෙන යන්නට. එතකොට කරු කථානායකතුමනි, ඒ නිසාම මම ඉල්ලීමක් කරනවා මේ පනත් කෙටුම්පතත් අපරාධයක විඳිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතත් දෙක එක දිනයකදී සම්මත කර ගැනීම සුදුසුයි කියලා. මොකද ඒ පනතේ අනෙකුත් පනත්ත සම්බන්ධව සම්මත කිරීමට නියමිත පනත සම්බන්ධව සඳහන් කිරීම සිදු වෙලා තිබෙන නිසා ඒ අනුව ඒ පනත් දෙකම ඊළඟ පාර්ලිමේන්තු සතියේ නියමිත දිනයක ගැනීමට අපි මේ අවස්ථාවේදී ඒකඟතාවය පළ කරනවා. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අපි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්ති කොටස්කරුවෙක් වුණාට අවුරුදු 19ක් අපිට ගත වෙලා තිබෙනවා මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ගරු ජනාධිපතිතුමියගේ වකවානුවේ මේ දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කරා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එතෙක් පැවති අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මේ සාර්ථකව ඉටු නොවන අය කියන මතයත් රට පුරා දේශපාලඥයන් සහ නිලධාරීන් දූෂණවල යෙදෙනවාය කියලා තිබුණු බරපතල චෝදනාත් එක්ක 1994 දේශපාලන පෙරලියක් ඇති කිරීමට පවා මේ මාතෘකාව පදනම් වුණා. ඉතින් 1994 පනත දැන් අවුරුදු 29ක් තිස්සේ ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීම තුළ අපේ රටේ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ පවතින අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන පරමාර්ථ ඉෂ්ට වෙනවයි කියලා. ඒක නිසාම තමයි අපිට නව පනතක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. නිසා අලුත් පනත අපි විශාල වෙනස්කම් රාශියකට භාජනය කරලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මුලින්ම මේ කොමිෂන් සභාවේ ස්වාධීනතාවය ආරක්ෂා කිරීම සඳහා කොමසාරිස්වරුන් පත්කිරීම, අධ්‍යක්ෂක ජෙනරල් පත්කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හරහා සිදු කළ යුතු වගේම ඒ උදවියට තිබිය යුතු සුදුසුකම් පළපුරුදුකම් කුමක්ද යන්න පිළිබඳවත් මේ පනතේ අන්තර්ගත කරලා තිබෙනවා. මෙතෙක් පැවති දැනට පවතින කොමිෂන් සභාවේ විශ්‍රාමික විනිසුරුවරුන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් පත්කිරීම හරහා මේ පනත්වලින් අපේක්ෂා කරන අරමුණු ඉටු වෙන්නේ නැහැ කියන කාරණේ අපි අත්දැකීමෙන් දැන් දැකලා තියෙනවා. ඒක නිසා වයස අවුරුදු 62 නොඉක්මවපු ඒ ශ්‍රේෂ්ඨයන් පිළිබඳව විශේෂඥතාවයන් තිබෙන අත්දැකීම් තියෙන පුජ්‍යලයන් විතරක් මේ කොමිෂන් සභාවලට පත්කිරීම සුදුසුයි කියලා අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම මේ කොමිෂන් සභාවේ පරිපාලනය සම්බන්ධයෙන්, මේ කොමිෂන් සභාවේ මූල්‍ය වියදම් සහ පාලනය සම්බන්ධයෙන් ස්වාධීනතාවයක් ඇත්තටම නැහැ. ඒ නිසා නව පනත යටතේ අපි යෝජනා කරනවා ඒ පාලන, පරිපාලන, මූල්‍ය කළමනාකරණ ඒ සියලු දේවල් සම්බන්ධව ස්වාධීනව තීන්දුව තීරණ ගැනීමේ අයිතිය මේ කොමිෂන් සභාවට ලබා දිය යුතුයි කියලා. ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරාල් කියන තනතුරට ප්‍රමාණවත් බලතලයක් පවතින නීතිය නැති නිසා අධ්‍යක්ෂක ජෙනරාල්ටත් ප්‍රමාණවත් නීතියක් මේ ක්‍රමය තුළින් අපි හඳුන්වලා දෙනවා. ඒ වගේම සබදියාවන් පිළිබඳව ගැටුමක්, කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන කාරණය පිළිබඳව පැරණි පනතේ ආමන්ත්‍රණය කිරීමක් කරලා තිබුණේ නැහැ නිසි පරිදි. ඒක නිසා ඒ කාරණයත් මේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සම්බන්ධව පමණක් නෙවෙයි අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් ඊට අදාළ නීති, මූලික නීති මූලධර්ම මේ තුළට අපි ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම 1975 වගේ ඈත කාලයක පටන් ක්‍රියාත්මක වන වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනත මෙමගින් අවලංගු කරලා මේ පනතේ විධිවිධාන යටතේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන ලබා දීම මේකෙන් යෝජනා වෙනවා. ඒතර පවතින ක්‍රමයේ යටතේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු යයි සැලකෙන පුජ්‍යලයන්ගෙන්, නිලධාරීන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ඒ පනත යටතේ, පවතින පනත යටතේ ආවරණය වෙලා නැහැ. ඒ නිසා අපි අලුතෙන් ඇතුල් කරලා තියෙනවා මේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ පටන් අරගෙන ජනාධිපතිවරයා කොමිෂන් සභාවල කොමසාරිස්වරු, ඒ වගේම මහ කොමසාරිස්වරු, තානාපතිවරු, ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු, පළාත් සභා ඇමතිවරු, මන්ත්‍රීවරු, ඒ වගේම විදේශ අපේ තානාපති රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල විධායක නිලධාරීන් යන කාණ්ඩත් මෙට ඇතුළත් කරලා තිබෙනවා. වර්තමානයේ අපි වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ජනාධිපතිවරයාට බාර දෙනවා. මන්ත්‍රීතුමල්ලා, ගරු කතානායකතුමාට බාර දෙනවා. අනිකුත් නිලධාරීන් රාජ්‍ය අංශ ප්‍රධානීන්ට ලබා දෙනවා. නමුත් ඒ ලබා දුන්නට ඒව පිළිබඳව පසුවිපරමක් කරන්න, ඒවායේ සත්‍යතාවයේ අසත්‍යතාවයේ සොයා බැලීම සඳහා නියාමනයක් කිරීමේ ක්‍රමවේදයක් වර්තමානයේ නැහැ. ඒ පිළිබඳව යම් කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයකුත් නැහැ. ඒ වගේම මෙවැනි වත්කම් ප්‍රකාශයක් ලබා නොදුන්නොත් රුපියල් 1000ක දඩයකට යටත් වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ පනතේ ප්‍රතිපාදන ඇතුළත් කරලා තියෙනවා වාර්ෂිකව මේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම නූතන තාක්ෂ්‍ය අනුව තාක්ෂණය යොදා ගනිමින් ඔන්ලයින් ක්‍රමයට මේ ඉදිරිපත් කරන්නත් පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්ද පෝරම පුරෝපුරෝ ඉන්නේ නැතුව තියෙන තමන්ගේ ගිය අවුරුද්දේ තිබෙන වත්කමේ මේ අවුරුද්ද යම් කිසි වෙනසක් වුණා නම් ඒ වෙනස පමණක්
දත් ඇතුළත් කිරීම මගින් පහසු කරලා තිබෙනවා සියලු දෙනාට ඒ තොරතුරු ලබා දෙන්න. ඒ වගේම එම තොරතුරු වල විශේෂයෙන් වත්කම් වල සැලකිය යුතු වෙනසක් වැඩිවීමක් තියෙනවා නම් ස්වයංක්‍රීයව ඒ පිළිබඳව ඉන්ඩිකේටර් එකක් දැනුම් දීමක් කරන්න ක්‍රමවේදෙත් ඒ තුල ඇතුළත් වෙනවා. ඒතර මේ පිළිබඳව මේ සියලුම බැරකම් වත්කම් සහ බැරකම් ප්‍රකාශනයන් පිළිබඳව අධීක්ෂණ බලයක් මෙම දූෂණ විරෝධී කොමිෂන් සභාව වෙත පැවරෙනවා. ඒක නිසා කලින් න්‍යායාත්මකව පමණක් පැවති මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට එය වඩාත් සක්‍රීය ලෙස එහි නිවැරදිතාවය සනාථ කරන්න පුළුවන් ආකාරයට ලබා දෙන්නත්, ඒ වගේම ඒ දෙන පුජ්‍යලයා විතරක් නෙවෙයි ඒ පුජ්‍යලයාගේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, ඔහුගෙන් යැපෙන දරුවන් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ඒ තොරතුරුත් ඇතුළත් කිරීම මේකට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම රජයේ සේවකයෝ ලබා දිය යුතු නිලධාරීන් මේක ලබා නොදුන්නොත් එම පළවෙනි වතාවට අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නේ නැතුව සර්චාර්ජ් එකක් ඔහුට අධිභාරයක් නියම වෙනවා මාසික වැටුපක් අයකර ගැනීම සඳහා. දෙවෙනි වතාවටත් ඒක සිද්ධ කරන්නේ නැත්නම් ඔවුන්ට සිද්ධ වෙනවා 6 මාසික වැටුපක් ගෙවන්න. තුන්වෙනි අවස්ථාවේ වුණොත් අධිකරණේ නඩු පැවරීමේ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම පෞද්ගලික අංශේ වුණත් යම් යම් ආයතන යම් යම් ගනුදෙනු ඇතුළත් කරලා තිබෙනවා මේ දූෂණ විරෝධී පනතේ වගන්තිවලට යටත් වෙන ආකාරයට. ඒ වගේම විශ්‍රාම ගියාට පස්සෙත් වසර දෙකක කාලයක් යනකම් ඔවුන්ගේ මේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම මේ මගින් අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි අපේ රටේ තිබෙන ලොකුම ගැටලුව රාජ්‍ය ආයතනවල වංචා දූෂණ අකාර්යක්ෂමතා යනාදී සිදු වුණාට ඒ ඉහළ මට්ටමින් සිදු වෙනවා නම් පහළ මට්ටමේ ඉන්න කිසිම නිලධාරියෙක් ඒ පිළිබඳව තොරතුරුවක් ලබා දෙන්න පැමිණිල්ලක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම ඉදිරිපත් වුණොත් ඔවුන්ට නොයෙකුත් ප්‍රශ්නවල ගැටලුවලට පීඩාවන්ට මුහුණ දෙන්න වෙනවා, පරිගැනීම් වලට ලක් වෙනවා, සමහර වෙලාවට රැකියාව අහිමිවීම දක්වාම මේක ගමන් කරන්නට පුළුවන්. ඒ ඉහළ මට්ටමින් ඒ නිලධාරීන්ට විරුද්ධව පරිගැනීම් කටයුතු සිදු කරන අවස්ථාවලදී. ඒක නිසා ඒ තොරතුරු ලබා දෙන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, that is to protect the whistle blowers rights කියන ලෝකයේ අනිකුත් රටවල් පිළිගත්ත ඒ දියුණු සංකල්ප අපි මේකට ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල අපි දන්නවා සමහර වෙලාවට කාන්තාවන්ට නොයෙකුත් හිරිහැරවලට, හිංසාවල් වලට, පීඩන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලිංගික හිංසනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට මාරු වීමක් ලබා ගන්නට වෙන්න පුළුවන්, උසස් වීමක් ලබා ගන්නට වෙන්න පුළුවන්. වෙනත් යම් කටයුත්තකදී පිරිමි පාර්ශවයෙන් මේ වගේ ලිංගික හිංසන කටයුතු සිදුවීම වැළැක්වීම සඳහා ලිංගික අල්ලස කියන කාරණයත් නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් බවට මේකට ඇතුල් කරලා තියෙනවා. ඔව් ගරු කතානායකතුමනි, ඒක ගැනත් සලකා බලන්න ඕන. මේ කාන්තාවන්ට පිරිමින්ගෙන් පමණක් නෙවෙයි, පිරිමින්ගෙන් පිරිමින්ටත් කාන්තාවන්ගේ කාන්තාවන්ටත් මේ ලිංගික හිංසන වෙනවයි කියන කාරණය වර්තමාන ගරු තලතා අතුකරාල මැතිනිය ඔබතුමිය ඒක නැහැ කිව්වට දැනට අධිකරණයේ පවතිනවා නඩුවක්. අපේ රටේ නීතිය ප්‍රමාණවත් නැහැ. එක්තරා ඉහළම අධ්‍යාපන ශාස්ත්‍රයේ නිලධාරිනියක්, ඒ ශාස්ත්‍රයේ ඉන්න තවත් නිලධාරිනියත් එක්ක සමලිංගික සේවනයේ යෙදිච්ච නිසා ස්වාමි පුරුෂයා නඩුවක් පවරලා තියෙනවා දික්කසාදයක් ලබා ගන්න. හැබැයි අපේ රටේ දික්කසාද නීතිය යටතේ කාන්තාවන් දෙදෙනෙක් එහෙම හිටියයි කියලා දික්කසාදයක් ලබා ගැනීමේ නීති පදනමක් නැහැ. ඒක නිසා අපි ඒ දික්කසාද නීති පිළිබඳවත් ඒකත් සංශෝධනය කිරීමක් මේ අවස්ථාවේ සිදු කරමින් පවතිනවා. ඒක අපි කොච්චර අකමැති වුණත්, අමහිරි වුණත්, පිළිකුල් සහගත වුණත් මේ රටේ තියෙන යථාර්ථය අපි පිළිගත යුතුව තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ කාරණාත් මේකට අපි ඇතුල් කරලා තිබෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ආණ්ඩු පක්ෂයේ වගේම.
Order please, honorable Rasamani will take the chair.
Please continue, Honorable Minister.
Stuti.
Yes, Honorable Dolawatta.
මාර්ගලකම් මැතුමා උත්සාහ කරේ කියන්න මේක අර කාන්තාවන්ගෙන් පිරිමින්ගෙන් කාන්තාව විතර නෙමෙයි මේක කාන්තාවන් මේ පිරිමි පාර්ශවයටත් යම් බලහත්කාරයක් ඇති වෙන්න පුළුවන් කාන්තාවන්ගෙන් කියන එකයි මම හිතන්නේ ඔබතුමා කියන්න උත්සාහ කරේ නේද ඒ කාරණේ නේද ඔබතුමා කියන්න උත්සාහ කරේ
Honorable Minister you can continue this is
ගරු බොහොම ස්තුතියි සභාපතිතුමනි මට මේ පිළිබඳ විශේෂඥ දැනීමක් නැති නිසා මම දොළවත්ත මන්ත්‍රීතුමාටම පවරනවා මේ වගකීම අපේ සභාව දැනුවත් කරන්න කියලා ඉදිරියේදී එතුමාගේ කතාවේදී එතකොට ගරු සභාපතිතුමනි මම සඳහන් කළේ මේ පනත සම්බන්ධව ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයේ සියලුම ගරු මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියන්ලාගේ අවධානය යොමු කරලා මේ පිළිබඳව යම් සාධනීය සංශෝධන වෙනස් කිරීම අපිට ලබා දුන්නොත් අපි බොහොම විවෘතව ඉන්නවා ඒව බාරගෙන කටයුතු කරන්න අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඉතාමත්ම ප්‍රශස්ත පනතක් දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කරන්න ඔබතුමාලට මතක ඇති ගරු ජනාධිපතිතුමාත් පසුගිය කාලේ දිනයක සඳහන් කර අපි ආසියාවේ තියෙන හොඳම දූෂණ විරෝධී පනත ගේනවා කියලා අපි ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරලා තමයි මේ පනත සම්පාදනය කරලා තියෙන්නේ ඒ වගේම ගරු සභාපතිතුමනි අපේ රටේ ජනමතය තිබෙන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධව තරමක් වෙනස් ආකාරයක ඒගොල්ල දැකලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ හැමදාම සිදුවෙන දේ තමයි මේ පැත්තයි කියන ඔය පැත්තේ ඉන්නේ හොරු දූෂිතයෝ කියලා ඔය පැත්තයි කියන මේ පැත්තේ ඉන්නේ හොරු දූෂිතයෝ කියලා ඔක තමයි ලංකාවේ මහ ජනතාව දැකලා තියෙන දර්ශනය පාර්ලිමේන්තුව පිළිබඳව මතය ජනතාවට ඇතිවෙන්න ජනතාවගේ අත්දැකීම දැකපු දෙ මේක ඉතින් මගේ යෝජනාව තමයි ගරු සභාපතිතුමනි මේක අපිට හොඳ අවස්ථාවක් මේ කොයි පැත්තකවත් හොරු ඉන්නවයි කියන චෝදනාව අහන්නේ නැතුව කොයි පැත්තකවත් දූෂිතයෝ ඉන්නවයි කියන කතන්දරයක් අහන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවේ දූෂණය වංචාව පිටු දකින ඒකට වැටබඳින ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන ප්‍රතිපත්ති සම්පාදනය කරන විද්වතුන් කණ්ඩායමක් මේක තුල ඉන්නවයි කියලා අපිට ජනතාවට තහවුරු කරගන්න දවසක් එළඹේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒක තමයි පාර්ලිමේන්තුවකින් ලෝකේ ඕනම පාර්ලිමේන්තුවකින් ජනතාව බලාපොරොත්තු වෙන. ඒ බලාපොරොත්තු අපිට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න බැරි වුණාම තමයි ජනතාව මේ දෝෂාරෝපණය කරනවා වෙනත් විකල්ප මාර්ගවලට යනවා සමහර වෙලට ප්‍රචණ්ඩකාරී වෙනවා ඒ පිළිබඳව අපිට ලැබිච්ච අත්දැකීම් පහුගිය කාලේ හොඳටම ඇති. අපි කුමාර එල්ගම මැතිතුමාගෙන් අපි තාමත් කනගාටු වෙනවා ඔබතුමාටත් මොනතරම් පීඩනයක් මොනතරම් අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණාද ඔබතුමා මොන වරදක් කරලාද ඔබතුමාට ඒ දේ උනේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට ඒ පහර දීම ඒ ප්‍රහාරය ඔබතුමාට එල්ල වුණේ මන් දන්න විදිහට එකම හේතුවක් නිසා ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම සහ ඇත්ත කතා කිරීම නිසා ওই දෙක ඔබතුමා නොකිරුවා නම් ඕකට මුහුණ දෙන්නේ නැහැ ඉතින් ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයන් මේ පාර්ලිමේන්තුවේ ඕන කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් අපි මේව નિවරදි කරගත්තේ නැත්තම් දැන් අපි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා මොන බාධක තිබුණත් මොන තරම් විවේචන තිබුණත් දෙපැත්තේම ගරු මහජන නියෝජිතවරුන් ඒකට සහයෝගය ලබා දුන්නා මම එදත් ඒකට ස්තුති කරා අදත් ස්තුති කරනවා ඒක නිසා අපිට මූලික නීති පද්ධතිය ආණ්ඩු ක්‍රම මුඛ්‍ය නීතියේ මේ දූෂණ වංචා අකාර්යක්ෂමතා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ස්වාධීනතාවයේ ගොඩනැගීමට අවශ්‍ය නීති ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ වගේම මේ දූෂණ විරෝධී පනතත් ඉතාමත්ම වැදගත් සමහර වෙලාවට මේ පිළිබඳව අසාධාරණ විවේචන වුණා. මට එහෙම විවේචන වුණයි කියලා මගේ කිසි තරහක් නැහැ කවුරුවත් එක්ක. මේක IMF එකේ න්‍යාය පත්‍රයේ කොටසක් කියලා කිව්වා. ඊයේත් මං අහගෙන කිව්වා විවේචන කළා බජටරි ඔෆිස් එක අපේ අයවැය කාර්යාලය පාර්ලිමේන්තුවේ දාන්නේ IMF එකේ කොන්දේසියක් නිසායි කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි ගරු සභාපතිතුමනි මේ යෝජනාව මම 2008 මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. 2007 කූප වාර්තාවෙන් පස්සේ ඇතිවෙච්ච කලබගැනීමත් එක්ක ඒක පිළිබඳව අපි අධිකරණයට ගියපු නිසා අධිකරණයේ දුන්න යම් නඩු තීන්දුවත් එක්ක මේ පාර්ලිමේන්තුවේ යම් ප්‍රශස්ත සේවාවක් රටට සිද්ධ වෙනවයි කියලා ජාත්‍යන්තරයත් පිළිගත්තා. ඒවෙලා තමයි ලෝක බැංකු අපිට ඉදිරිපත් වෙලා කිව්වේ අපි අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ඇතුළත් කරනවා නම් ඒ වගේම කෝප්කාරක සභාව සහ කෝපාකාරක සභා දෙක අපි යෝජනාවක් කරා මේක ජනතාවට මාධ්‍යයට විවෘත කරන්න ඕනේ කියලා. එතකොට ඒවා මාධ්‍යයට විවෘත කරනවා නම් මේ කාර්යාලය ඇති කරනවා නම් අපි සහය දෙන්නම් කියලා අපිට මූල්‍ය සහයක් ලැබුණා ගරු සභාපතිතුමනි. රුපියල් මිලියන 100ක මූල්‍ය සහයක් අපිට ලැබුණා. ඒක අපිට ඒ කාරණයට පාවිච්චි කරන්න උනේ නැහැ කියලා මම කලිනුත් සඳහන් කරලා තියෙනවා. ඒක භාණ්ඩාගාරගිනුමට ගියා. ඒත් ප්‍රශ්නයක් නැහැ. අපේ රටට ලැබිච්ච රටටයි මේ මුදල ලැබුණේ. දැන් අද අවුරුදු 7-8ක් හරි ගිහිල්ලා අද අවුරුදු 15ක් ගිහිල්ලා එදා අපි කතා කරපු දේ ඊයේ දිනේදී තමුන්නාන්සලා ඉෂ්ට කරා. බජට්රි ඔෆිස් එකක් මේ පාර්ලිමේන්තුවේ. ඒකත් මේ දූෂණය කියන කාරණයට හුඟක් සම්බන්ධයි. දැන් අපි ආණ්ඩුවේ ඉන්නකොට අපිට පුළුවන් භාණ්ඩාගාරයට කතා කරලා මේ රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව මූල්‍ය තත්ත්වයන් පිළිබඳව යම් තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි විපක්ෂයේ ඉන්නකොට ඔබතුමාලට එයි තියෙන්නේ. අපිත් විපක්ෂයට ආපුවම අපිටත් ඒක නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ අපේ තියෙන වගකීමේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා වෙනසකුත් නැහැ. ඡන්දේ තියෙන වටිනාකම අගමැතිතුමාගේ ඡන්දේ මගේ ඡන්දේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්ගේ ඡන්දේ වටිනාකම එකයි. ඒ කියන්නේ අපේ වගකීමත් එකයි සමානයි. හැබැයි විපක්ෂය අයටත් ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රියට සියලු දෙනාට මේ තොරතුරු ලබා ගත්තොත් තමයි මේ යම් කිසි මතයක් යෝජනාවක් පාර්ලිමේන්තුවට සාධනීය ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ රජයේ සෑම අමාත්‍යංශයකම මුදල් භාණ්ඩාගාරයේ මුදල් කොහොමද වියදම් කරන්නේ මොනවද තියෙන සැලසුම්? එතකොට ඒවා හරිපාරේ ගිහිල්ලා තියෙනවද? ඒවා යම් කිසි වැරදි විදිහට ඒවා ආයෝජනය වෙලා තියෙනවද කියලා කල් ඇතුව මේ මන්ත්‍රීතුමාලා දැනගත යුතුයි. හැබැයි අද වෙලා තියෙන්නේ අපි අන්ධකාරයෙන් එළියට ඇවිල්ලා අයවැයක් ඉදිරිපත් කරනකොට අවුරුද්ද පුරා කරපු දේවල් මුකුත් දන්නේ නැහැ. මහ භාණ්ඩාගාරයේ ලේකම්තුමා හදලා දෙන අයවැය ලේකිනේ ගණන් ඉලක්කම් ගැන මාසයක් කතා කරනවා. ඉතින් මේ කතා කරන්නේ අපිට හරි අවබෝධයක් ඇතුව නෙවෙයි. අපිට එහෙම අවබෝධයක් ලබා ගන්න අවස්ථාවක් මේ පාර්ලිමේන්තුවෙන් ලැබිලා නැහැ. ඒ අවස්ථාව ලබා ගන්න තමයි මේ අයවැය කාර්යාලයේ අපි යෝජනා කරේ. මට මතකයි 2008 මම කිව්වා අපි මේ අයවැය විවාදය කියලා මාසයක් තිස්සේ මේ තර්ක කරන එක විවාද කරන එක හරියට අර මේ දේවාලයක කෝවිලක නානුමුර මංගල්‍යයකට සහභාගී වෙනා වගේ වැඩක්. එක්කෝ මේක ගෙඩිය පිටින් සම්මත වෙනවා එක්කෝ ප්‍රතික්ෂේප වෙනවා. අපි මාසයක් තිස්සේ සාකච්ඡා කරත් මේකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔච්චර හොඳ යෝජනාවක් ප්‍රමුඛතාවයේ මත යම් විශේෂකට මුදලක් වැඩි කරන්න ඕනේ කියලා අපි කිව්වට කෙරෙන්නේ නැහනේ. ඉතිහාසය කරලා නැහැ. ඉතින් දැන් ඒ තත්ත්වයන් මගහැරවා ගැනීම සඳහා ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පනත සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕන අවුරුදු ගණනාවක් තිස්සේ මේ පනත සම්පාදනය කිරීම සඳහා අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරල්වරයෙක් වන ඒ වගේම අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ කාලයක් අධ්‍යක්ෂක ජෙනරල්වරය අවශ්‍යයෙන් කටයුතු කරපු ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මැතිතුමා විශාල කාර්යභාරයක් ඉටු කරා. ඒ වගේම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවත් අවුරුද්දකට වැඩි කාලයක් මේ කෙටුම්පත සකස් කරන්න විශාල මහන්සියක් වුණා. විශේෂයෙන්ම ඒ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කලින්දිද සිල්වා මහත්මිය ලොකු උත්සාහයක් දරුවා. මගේ යුතුකමක් අපි සියලු දෙනා වෙනුවෙන්ම මේ අවස්ථාවේ ඒ දෙපළටම ස්තුතිය ප්‍රකාශ කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි අනිත් පනත තමයි අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීම සහ ආරක්ෂා කිරීම සඳහා නව නීති සකස් කිරීම. ගරු සභාපතිතුමනි අපේ රටේ අයිතිවාසිකම් රකින්න මූලික අයිතිවාසිකම් රකින්න අපරාධකාරීන්ගේ අයිතිවාසිකම් රකින්න අපරාධවලට වැරදිකාරය වෙච්ච මිනිසුන්ගේ අයිතිවාසිකම් රකින්න ජාත්‍යන්තර සම්මුති සහ දේශීය නීති ඕන තරම් තියෙනවා. හැබැයි 2015 අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය ලබා දීමේ අධිකාරී පනත අපි ඉදිරිපත් කරනකම් වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ රටේ කිසිම නීතියක් තිබුණේ නැහැ. නිසා ඒ පනතත් අවුරුදු 20ක් 30ේ සාකච්ඡාවට භාජනය වෙච්ච පනතක්. මටත් මතකයි 2003-04 කාලේ නීති කොමිෂන් සභාවෙන් පවා මේ පිළිබඳව අනපනත් කෙටුම්පත් හැදුවා. නමුත් ඒ අපිට යථාර්ථයක් කරගන්නට බැරි වුණා. එතකොට ඒ පනත් කෙටුම්පත 2005 පහළවේදී සම්මත කර ගැනීමෙන් පස්සේ එම අධිකාරිය පිහිටවල මේ වෙනකොට ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක අපිට අලුත් නීතියක්. ඒකේ පසු කාලීනව මේක ක්‍රියාත්මක වෙනකොට අපි හුඟක් අඩුපාඩු හඳුනාගත්තා. ඒ නිසා අපි විශේෂඥ කමිටියක් පත් කරා ජනාධිපති නිත්‍යංච සුහද කම්ලත් මැතිතුමා හිටපු සොලිසිටර් ජෙනරල් තුමා දැනට මේ සභාපතිවරයා විදියට කටයුතු කරනවා. ඔහුගේ සභාපතිත්වයෙන් දීර්ඝ වශයෙන් මේ අධ්‍යයනය කරලා අලුත් පනත් කෙටුම්පතක් හදන්න අපි කටයුත්ත බාර දුන්නා. ඒ අනුව ඒගොල්ලන්ගේ මතය බවට පත් වුණේ මේකේ සංශෝධන කියනවට වැඩිය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ආකාරයට ප්‍රශස්ත ලෙස අලුත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන එක වඩා සුදුසුයි කියලා. ඒ අනුව අලුත් පනත් කෙටුම්පතක් විදියට මේ ඉදිරිපත් කරලා තිබෙනවා. වින්දිතයන්ගෙන් සාක්ෂි ලබා ගැනීම, වින්දිතයන්ට ආරක්ෂාව ලබා දීම, සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දීම යනාදී කාරණා සුවිශේෂ වශයෙන් මෙහිදී සිද්ධ වෙනවා. ඒකේ වැදගත් අනිත් වැදගත්කම තමයි ගරු සභාපතිතුමනි, අපේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව දැඩි විවේචනයක් තියෙනවා ජනතාවගෙන්. ඒ විවේචනය තමයි ඉදිරිපත් කරන නඩු සංඛ්‍යාව ගත්තම වැරදිකරුවෝ බවට පත් වෙන සංඛ්‍යාවේ ප්‍රතිශතය අඩුයි. ලෝකේ බොහෝ රටවල් වලට වැඩි අපේ රටේ ඒ ප්‍රතිශතය අඩුයි, වැඩි දෙනෙක් නිදහස් වෙනවා. එතකොට එහෙම හේතු සහගත ලෙස නිදහස් වීම පිළිබඳව කාටවත් මුකුත් කියන්නට බෑ. ඒක විය යුතුයි. මොකද සෑම නඩුවක්ම විමසිය යුත්තේ සියලු විනිසුරුවරුන්, සියලු අභිචෝදකයන්, සියලු විත්තියේ නීතිඥවරුන් සියලු දෙනාම පිළිගන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පූර්ව නිගමනය, නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය. ඒක පිළි අරගෙන සාධාරණ සැකයෙන් ඔබට යම් චෝදනාවක් යම් වරදක් කරයි කියලා ඔප්පු කරොත් විතරක් තමයි වැරදිකාරයෙක් කරන්නට ඕන. හැබැයි ඒ වැරදිකාරයෝ කරන්න සාධාරණ නඩු විභාගයක් පවත්වන්නට ඕන. අද සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද සාක්ෂිකරුවන්ට නොයෙකුත් බලපෑම් වෙන අවස්ථාවල් තියෙනවා. අපි දැකලා තියෙනවා සාක්ෂිකරුවන් මරපු අවස්ථාත් තියෙනවා. මේ ගල්කිස්සේ දිසාධිකරණයේ මේ ප්‍රදේශයේ ඉතාම ජ්‍යෙෂ්ඨ නායක හිමිපාණන් වහන්සේකට වෙඩි තියලත් මැරුවා. ඇයි? මේ සාක්ෂි දීම සාක්ෂිකරුවන්ට කරන බලපෑම. ඉතින් මේ වගේ සාක්ෂිකරුවන් ඝාතනය වීම පවා මේ රටේ විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවා, තර්ජන කරනවා. ඒ වගේම සමහරලාට සාක්ෂිකාරයෙන්ට අල්ලස් දෙනවා. අල්ලස් දීලා කියනවා කීපයක නෙවෙයි මෙහෙමයි වුණේ කියලා වෙන විදියට කියන්න කියලා. ඒ නිසා අපිට සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ සාක්ෂිකාරීන්ගේ ආරක්ෂාව සපයන්නේ නැතුව. ඒ සාක්ෂිකාරයන්ට ඇත්ත කියන්න බෑ ඔවුන්ට නිසි රැකවරණයක් නැත්තම්. ඉතින් ඒ නිසා ඒ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම, ඒ වගේම වින්දිතයන් ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක් වෙනවා විවස්ථාදායකයේ ඒ සඳහා නීති සම්පාදනය කරන්න. ඒ වගේම මේ පනතෙන් අපි සුවිශේෂී වෙනස්කම් කීපයකුත් සිද්ධ කරලා තිබුණා. දැන් වින්දිතයෙකුට යම් අපරාධයකට ලක්වෙච්ච, පීඩාවට පත්වෙච්ච පාර්ශවයකට ඒ අපරාධ නඩුවෙන් පස්සේ හෝ ඒක පවතින අතරතුර සමගාමීව තමන්ට වෙච්ච අලාභහානි සම්බන්ධව, පීඩාව සම්බන්ධව වන්දි ලබා ගැනීමට වෙනම සිවිල් අධිකරණයක, දිසාධිකරණයක නඩුවක් පවරන්නට ඕන. එතකොට මේ පනත යටතේ වන්දි ලබා ගැනීම, එම නඩුවෙන්, මේ අපරාධ නඩුවෙන්ම යම් කිසි වන්දි මුදලක් ලබා ගැනීමේ දීමේ බලයක් විනිසුරවරුන්ට පැවරිලා තියෙනවා. හැබැයි ඒකෙන් කිසිසේත්ම සිවිල් නඩුවක් පවරලා තමන්ට නියමිත වන්දි ප්‍රමාණය ලබා ගැනීමට ඇති අයිතියට බාධාවක් වෙන්නේ නැහැ. මේකෙන් වන්දි මුදලක් ලබා දුන්නත් එම වන්දි ලබා ගැනීම සඳහා සිවිල් නඩුවකදී තියෙන අයිතිය මේකෙන් ආරක්ෂා කරලා තියෙනවා. එතකොට ඒ පනතත් මේ රටේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වැදගත් පනතක් කියන කාරණය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද දිනේ අපි සම්මත කරගන්නට බලාපොරොත්තු වෙනවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත. ඒ පනත් කෙටුම්පත අපි සංශෝධනයක්, ඒ කියන්නේ පවතින නීතියට අපි අලුතින් එකතු කිරීමක් කරලා තියෙනවා. 431 වගන්තියට 431 අයන්න කියලා වගන්තියක්. මේකත් අපි දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට භාජනය වෙච්ච මාතෘකාවක්. අපරාධයකදී වින්දිතයෙක් බවට පත් වෙන අපරාධයක් වන් සමහරලාට පහර දීමක්, වෙඩි තැබීමක්, පිහියෙන් ගැනීමක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අනතුරක් වෙන්නත් පුළුවන් වාහන අනතුරක් නිසා තුවාල සිදුවීම යන ආදිය වෙන්නට පුළුවන්. දැන් ඒ වගේ කාරණාවලදී තමන්ට වෙච්ච අලාභය අය කර ගැනීම සඳහා අපේ රටේ අධිකරණවල විශාල නඩු සංඛ්‍යාවක් තියෙනවා. මේ නඩුවල පැමිණිලිකරුවෝ එහෙම යමක් කමක් කියන්නේ විශාල වශයෙන් නඩු හබවලට මුදල් වියදම් කරලා නඩු කියන්න පුළුවන් අය නෙවෙයි. අති බහුතරයක් ආර්ථික අතින් දුර්වල උදවිය. එතකොට ඒ උදවිය අධිකරණයේ නඩු පැවරුවට පස්සේ අපේ තියෙන අත්දැකීමත් එක්ක කිව්වොත් ගරු සභාපතිතුමනි, මේ හුඟක් නඩුවලදී ඒ තුවාලය ඒ අනතුරෙන් සිද්ධ වුණාය, ඒ අනතුර නිසා සිද්ධ වුණ තුවාලය මෙන්න මෙපමණය, මේ කියන කාරණා අපිට උසාවියට ඔප්පු කරගන්න හරි අමාරුයි. සමහරලාට ඒ තැනැත්තා හදිසි අනතුරු අංශයට ගිහිල්ලා නම් ඒ වෙලාවේ ප්‍රතිකාර ලබා ගත්තේ, අවුරුදු 3-4ක් ගිහිල්ලා ඒ නඩුව විභාගයට එනකොට සමහරලාට එතන හිටපු වෛද්‍යවරයා එතන නැහැ. එක්කෝ ඒ වෛද්‍යවරයා විදේශගත වෙලා, එහෙම නැත්නම් කොළඹ හිටපු වෛද්‍යවරයා යාපනයට ගිහිල්ලා. ඉතින් මේ සාක්ෂිකරුවෝ ගෙන්න ගන්න නඩු දින ගණන් නඩු 10-15 සතාවල් යනවා. ඒ ගිහිල්ලත් කරු සභාපතිතුමනි සමහර වෙලාවට මේ වෛද්‍යවරුන්ටත් අවුරුදු 3-4ක් ගියාට පස්සේ මේ ලියලා තියෙන සටහනේ තියෙන ගණන් කියන්න පුළුවන්. සමහරට නිශ්චිත වශයෙන් කියාගන්න මතක නැති තියෙන අමතක වින් වෙන්නත් පුළුවන්. ඉතින් මේක ප්‍රායෝගිකව බරපතල ප්‍රශ්නයක්. නඩු විභාග අපේ රටේ සාමාන්‍යයෙන් අපි දන්නවා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒක වළක්වන්නත් අපි සෑහෙන ප්‍රමාණයකට නීති අනපන 30කට වැඩි 35කට වැඩි මේ වෙනකොට අපි සම්මත කරලා තියෙනවා. අලුතෙන් අධිකරණත් පිහිටවලා තියෙනවා. සුළු හිමිකම් අධිකරණ පවා අපි පිහිටෙව්වේ වෙනුවෙන්. ඒ වගේම මීඩියේෂන් බෝඩ් සමත කරන රටපුරා ක්‍රියාත්මක වෙනවා. ඊටාම ශීඝ්‍රයෙන් අපි ඒක ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් මේ වගේ නඩුවකදී ඒ වින්දිතයන්ට අගතියටපත් පාර්ශවයට තමන්ගේ නඩුව ඔප්පු කර ගැනීම සඳහා තිබෙන බාධකය ඉවත් කිරීම සඳහා මේ සංශෝධනයෙන් අපි යෝජනා කරලා තියෙනවා. ඒ නඩු විභාගයේ පවත්වන විනිසුරුතුමාට සාමාන්‍යයෙන් දිසා අධිකරණවල මේ නඩු වෙන්නේ දිසා විනිසුරුතුමාට බලයක් ලබා දෙනවා. ඒම තුවාල වෙච්ච වින්දිතයෙක් ඉන්නවනම් ඔහුට ඒක ඔප්පු කිරීමේ අවශ්‍යතාවය අධිකරණයේ ඔප්පු කර යුතු කාරණයක් බවට පත් වෙලා තියෙනවනම් අධිකරණය විසින් නියම කරනු ලබන විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්නේ. එක වෛද්‍යවරයෙක් ඒ සඳහා ප්‍රමාණවත් නැත්නම් වෛද්‍යවරෙන් දෙන්නෙක් ළඟට යොමු කරන්න, දෙන්නෙක්ගේ මණ්ඩලයකට. සමහරලාට වෙච්ච තුවාල අනුව විශේෂඥයෝ දෙන්නෙක්ගේ වමනාව ENT කියලා අපේ ඉන්නවා, වෙනම චෙස් පිසිසියන්ලා වෙනම ඉන්නවා. ඉතින් සමහරලාට ඒ වගේ අවස්ථාවේදී තනි වෛද්‍යවරයෙකුට මතයක් ප්‍රකාශ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වෛද්‍යවරු දෙන්නෙක් නැත්නම් 3 දෙනෙකුට යොමු කරන්නත් පුළුවන්. 3 දෙනෙකුට නොවැඩි වෛද්‍ය කණ්ඩායමකටත් ඒ තැනැත්තා යොමු කරලා ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගන්න අධිකරණයට බලය දෙනවා. එතකොට ඒ වාර්තාව අධිකරණමය වශයෙන් හබේට ලක් කරන්න බැරි සාමාන්‍යයෙන් වාර්තාවක්. හැබැයි සුවිශේෂී අවස්ථාවක අභියෝගයට ලක් කරන්න පුළුවන්. නමුත් ඒක මූලික වශයෙන් අධිකරණය පිළිගත්ත වාර්තාවක් බවට පත් වෙන්නට ඕන. ඉතින් ඒ මගින් මම හිතනවා ලංකාවේ අපිට සංඛ්‍යාලේඛන නැති වුණාට 20-30 දහසකටවත් වැඩි මේ වගේ වන්දි හිමිකම් නඩු ඉදිරිපත් කරපුවා රට පුරා දිසා අධිකරණවල පවතිනවා. සමහරලාට දිසා අධිකරණයෙන් පස්සේ අභියාචනා අධිකරණයට යනවා, එතනින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ නඩුත් තියෙනවා. එතකොට ඒ නඩු වලට අභියාචනා ගියත් පහළ අධිකරණයේදී සාක්ෂි වලින් ඔහුට වෙච්ච ලාභය ඔප්පු කරලා නැත්නම් ඉහළ අධිකරණයට අභියාචනා කරලා ප්‍රයෝජනක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මෙම ප්‍රශ්නය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයකින් පසුව මෙම සංශෝධනය අපි ඉදිරිපත් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සියලු ගරු මන්ත්‍රීතුමාලා මේ පනත් කෙටුම් පතට, සංශෝධන පනත් කෙටුම් පතට සහයෝගය ලබයි දෙයි කියලා ඒ විශ්වාසයත් ඇතුව අනිකුත් පනත් දෙක සම්බන්ධවත් ඉදිරි දිනයකදී හෝ දින දෙකකදී ඒ පිළිබඳව වාද විවාද අපි කරලා අවශ්‍ය යම් සංශෝධන සිදු කරලා සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේම සහය ඉල්ලා සිටමින් බලාපොරොත්තු වෙමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන බොහොම ස්තුතියි.
Yes, Honorable Kiela.
ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම විපක්ෂයේ නීතිඥ මාත්‍රු ගණනාවක් මේ පනත අධ්‍යයනය කෙරුවා, විශේෂයෙන්ම මේ දූෂණ විරෝධී පනත. අපේ මතයක් තියෙනවා මේ තියෙන වගන්ති අනුව මේ පනත බලපාන්නේ ඉදිරියට කියලා, for the future. ආපස්සට බලපාන්නේ නැහැ කියන මතයක් මේ පනතෙන් ඇති කරලා තියෙනවා. අපේ ගරු ඇමැතිතුමා කියන්න පුළුවන් මේ ට්‍රාන්සිෂනල් ප්‍රොවිෂන් එකක් දාලා තියෙනවා අන්තර්කාලීන වගන්තිය දාලා තියෙනවා කියන නමුත් අපේ මතය මේ අන්තර්කාලීන වගන්තිය ට්‍රාන්ස්ෆර් ප්‍රොවිෂන් එක මදි ආපස්සට බලපාන දූෂණ නීති හමුවට ගේන්න. ඉතින් අපි ඉල්ලීමක් කරනවා කරා අපිතුමාගේ සමස්ත අපි සියලු දෙනාගේ මතය තමයි විශේෂයෙන්ම නීතිඥ ශ්‍රේෂ්ඨ සම්බන්ධයාගේ මතය තමයි වෙනම වගන්තියක් තියෙන්න ඕන. There should be a special provision allowing retrospective effect to past crimes committed by various people. ඉතින් මේ මම කරු අපිතුමාගේ ඉල්ලීමක් කරනවා අපි සංශෝධනයකට ඉදිරිපත් කළා කියලා we have given an amendment. අපි කියන්නේ මේ ට්‍රාන්ස්ජෙනරල් ප්‍රොවිෂන් එක අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැහැ. අපි ජේෂ්ඨ නීතිඥ මාත්‍රු අපි සම්බන්ධ ගත්ත ඕක කියන්නේ වෙනම වගන්තියක් තියෙනවා there should be a special provision. That's all.
Thank you. ගරු එමෙතන. Yes, Honorable Minister.
ගරු සභාපතිතුමනි දැන් මෙම ගරු විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මේ පිළිබඳව අපිට පැහැදිලි නීති උපදේශයක් ලබා ගන්න වෙනවා ගරු නීතිපතිතුමාගෙන්. එකක් අපරාධ නීතියේදී උමන ප්‍රමාණයකට අපිට අතීතයට බලපාන නීති පැනවිය හැකිද කියන කාරණය. අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳව යෝජනාවලියක් දීලා තියෙනවා මේක සංශෝධනය වෙන්න විය යුතු ආකාරය පිළිබඳව. අපි ඒක සාකච්ඡා කරන්න සූදානම් නීතිපතිතුමා කැඳවලා ආණ්ඩුවේ ත්‍රිපක්ෂීය මන්ත්‍රීවරුන් එක්ක මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම්.
Yes, Honorable Kiriyala. Kiriyala Mantra.
Ex-Jatiyengiye Dushana Virudhi Samithi Assankirwe 2004 අපි 2004 වෙනකන් මේක ආපස්සට බලාත්මක කෙරුවොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අනිත් එක ශේෂ්ඨාධිකරණයේ බලන්නේ විවස්ථාවට පටහැනි දිරද්ද කියන එක විතරයි ගරු සභාපතිතුමනි. නමුත් ආණ්ඩුවට ඕමනාවක් තියෙන්න ඕන. දේශපාලන ඕමනාවක් තියෙන්න ඕන ආපස්සට බලපාන විදිහට මේ ක්‍රියාත්මක කිරීම. The government must have the political will. Government රජය මේක ආපස්සට බලාත්මක කිරීම අමතක කළා ඉදිරියට පමණක් බලාත්මක කරනවා නම් ඒක පැහැදිලිව රජයේ අදහස මොකක්ද කියලා අද විපක්ෂයේ ඉන්න සියලු දෙනාටම පැහැදිලි වෙලා තියෙනවා. That's all.
Honorable Sumandiran.
Honorable Minister, I appreciate that you want to get advice from the Attorney General, but this bill itself identifies United Nations Convention Against Corruption, and as mentioned by the Chief Opposition Whip a moment ago, it also says and other internationally recognized norms, standards and best practices. So, although in the Constitution there is a bar to retrospective effect on criminal matters, making people liable for offences, that has a proviso. If it is a crime recognized by the community of nations, and we have one example of the Air Piracy Act, where Sepala Ekanayaka was had committed the offence prior to the Air Piracy Act being passed by Parliament, but since it was a crime recognized by the civilized community of nations, it passed muster. Now you have specifically mentioned the conventions here, so at least up to that point, the time of the conventions, there can't be any objection to it having retrospective effect is what I think. In any case, since the debate is going to be taken for another day, would you kindly consider that as well and make it clear by a specific provision that this has retrospective effect. Thank you.
Honorable Illawala.
Aru Adhikarana Amathumani podi danaganeema sandaha etherama meke apita thiyena lokuma chodanawa tamai 77 passe me deshapalajnyo tamai me rata me tanata edala damme kiyanne man palamowa obathumada stutiwanta wenawa me wage 50ක් me parliamentuwata geneemata katayutu kirim pilibanda මේකෙදි මම ඔබතුමාගෙන් දැනගන්න කැමති අර අහපු විදියටම මේක පසුගිය කාල සීමාව තුළ අතීතයට බලපාන පරිදි විශේෂයෙන්ම මේ 94 නෙමෙයි 77න් පස්සේ මේක මගේ තේ කොච්චර ඉස්සරහට ගත්තත් ඔබතුමාට මේක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මුළු රටම දන්නවා. ඔබතුමා බොහොම අවංක නායකයෙක් කියලා. ඒක නිසා 77න් පස්සේ තමයි මේ රටේ මේ චෝදනාව දේශපාලඥයන්ට අත්ුණේ. ඒකින් දා මම ඉල්ලන ඉල්ලීම තමයි 77න් පස්සේ මේ හොරකම් දූෂණ වංචා කරපු සියලු දෙනාට දඬුවම් ලබන විදිහට මේ පනත ගේන්න කියලා එහෙම ගෙනාවොත් මම එක අතක් නෙමේ අත් දෙකම උස්සලා මේකට දෙනවා. මොකද ඒක අපි හොරකම් නොකරපු දේශපාලඥයන්ට කරන ලොකුම ගෞරවයක්. දරු අමතුමනි.